නොපැමිණීමේ ආසිරි පිළිබඳ යෝජනා මාතර මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්සිරි ගුණ ගදිරිය මැතිතුමාගේ නොපෙන්මි අවසරය පිළිබඳ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
ගරු කථානායකතුමනි, අනුක්‍රම ව්‍යවස්ථාවේ 60E ව්‍යවස්ථාව යටතේ මාතර මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්ද්‍රසිරි ගදිරිය මහතාට 2019 මාර්තු 12 වැනි දින සිට මාස 3ක කාලයක් තුළ පාර්ලිමේන්තු රැස්වීමලට නොපැමිණීමට අවසර දිය යුතුයයි මම යෝජනා කරමි.
සභාව එක්ගජ හොඳයි. ඊළඟට පනත් කිරීම පිළිබඳ අවසාන දැනුම් දීම රාජ්‍ය ව්‍යවසාය පළවෙනි ප්‍රශ්නයේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී මම දෙන්න හරි අදිසිනේ ඔබතුමා. ඔබතුමා ඉතින් ඔබතුමා කොහොම අපහාස කරගෙන ඉන්නකෙ තමයි ඔබ වැඩි. ඔබතුමාගේ හැමදාම ගන්න ඒකමයි. අවස්ථාව දෙන්න ඉන්න. ඔව්. හොඳයි පනත් කියන කම පිළිගන්න පිළිමන්ද. හොඳයි හොඳයි මං හම්බෙලා කියන්නම්. ඔව්. ඔව්. පළවෙනි ප්‍රශ්නේ ගරු සභානායකතුමා.
පනත්. I'm white once.
ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම ඉවත් කිරීමේ 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම් පතකි.
දෙවනවර කීම කවද්ද? දෙවෙනි කරුණ මුදල් අමාත්‍යතුමා ගරු මුදල් අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන සංශෝධන පනත් කෙටුම් පත ඉදිරිපත් කරමි.
ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන සංශෝධන ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
ඉවනර කීම කවද්ද?
මොරෝ.
තුන්වෙනි යෝජනාව පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
මම අයිටම් 3 සර්.
සභාව එක්ගජ.
හයි.
ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, රයිස්ටර් පොයින්ට් ඔෆ් ඕඩර්. ඔබතුමා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවායි කියලා පසුගියදා පාස්කු දිනේ කරන ලද මහා මිනිස් ඝාතන හා විනාශයන් සම්බන්ධ අන්ත ත්‍රස්තවාදීන්ගේ ව්‍යාපාරයට සම්බන්ධව නිසා ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා. මාසයක් ගත වෙලා තිබෙනවා මේ සිදුවීම සිදුවෙලා. එයට පෙරාතුව මාස ගණනාවක් මේ සිදුවීම සිදු වෙමින් පවතින බව තොරතුරු ආරක්ෂක අංශ දැන සොයා බලමින් සිටිය. අපි ඉතාම ඕනෑකමින් දැනගන්නට කැමති පාර්ලිමේන්තුව අපේ රටේ උත්තරීතරම ව්‍යවස්ථදායකේ ආරක්ෂාව පිළිබඳ දෙවැනි වතාවට ඔබතුමා දැනුම් දෙන්නේ මේ. පළවෙනි මතාව දින කීපයක් මේ විනාශය ඉක්ුත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ භූමියේ සේවය කළ එක සේවකයෙකු පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් වුණා. අත්අඩංගුවට ගණ ලැබුවා, ප්‍රශ්න කරනු ලැබුවා. දෙවැනි නිලධාරී මහතා, ඔහු කවුරු හෝ වේවාද කියන ප්‍රශ්නයක් නෑ. මා දන්න විදිහට මේ කවුළුවේ ඉඳගෙන ඉන්න නිලධාරී මහත්තයා, මම නම්ගම් කියන්න යන්නේ නෑ, එය දැන් ප්‍රසිද්ධියට පත් වී තිබෙන. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ ගරු කථානායකතුමා විසින් කලින් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණටත් පක්ෂ නායකවරුන්ටත් දැනුම් දුන්නා ප්‍රහාරයක් පාර්ලිමේන්තුවට එල්ල වෙන බව. නිශ්චිත වශයෙන් ඔබතුමාට ඒ තර්ජනය තිබුණු බව අපි දැනගන්නට කැමති. පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරය පිළිබඳ අපට මන්ත්‍රීවරු හැටියට ඇඟිලි ගන්න බෑ. ඒ ඔබතුමා හා මහාලේකම්මා මහාලේකම්ගේ නිලධාරි විසින් මෙහෙවන ක්‍රියාවලියක්. අපිට ඔබතුමාට කාරණාවක් කියන්න පමණයි පුළුවන්. සමහර කාරණා අපි ඔබතුමාගේ දැනගැනීමට ඉදිරිපත් කරති වෙනවා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව හා මේ සේවය කරන තව සිය ගණනක් වූ සේවකයන්ගේ ආරක්ෂාවත් අපේ උත්තරිතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව. අපි ගුටිකෑවත් අපිට විනාශය සිද්ධ වුණත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට නිලධාරීන්ගේ පැවැත්මට නෙමෙයි. ඉතින් ඒ නිසා අපි දැනගන්නට කැමති මේ සම්බන්ධව පමණක් නොව මේ ආරක්ෂක තත්ත්වය ගැන ගරු කථානායකතුමාට නිවැරදි ගැඹුරු සත්‍ය තොරතුරු ඔබතුමා වෙත ඉදිරිපත් කරමින් තිබෙනවාද කියලා. මොකද මාසයක් ගියාට පස්සේ මේ බරපතල සිදුවීම සිද්ධ වෙලා
හොඳයි බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීමට. මට පාසුකම් සැලසීම සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමා, රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දිනපතා කීප විටක්ම බුද්ධාංශේනුත් පොලිසියනුත් ඒ වගේම බුද්ධ හමුදාවෙත් අදාළ ප්‍රධාන නිලධාරීන් සමග අපිට දිනපතා වාර්තා ලැබෙනවා. ඒ වගේම ඔබතුමා කිව්වට පළවෙනි අවස්ථාවේ සිද්ධුනේ පාර්ලිමේන්තුවේ සේවකයෙක් නෙමෙයි. අපි පාර්ලිමේන්තුවේ පාරවල් හැදීමේ කොන්ත්‍රාත්තුව දීලා තිබුණ ආර්ඩීඒකේ සබ් කොන්ත්‍රාක්ට් ගත්ත කෙනෙක් තමයි ඒකේ පාර්ශ්වයක් ලැබුණු තිබුණේ. නමුත් ඒ වගේම එතුමා අල්ලාගත්ත පස්සේ තිබුණ පාර්ලිමේන්තුවේ ඇතුලේ ප්ලෑනක් තිබුණා. ඒ වගේම එතුමාගේ තිබිච්ච ඔහුගේ තිබිච්ච වාහනේ ෆෝල්ස් බොටම් එකක් තියලා ඒකත් අල්ලාගත්ත. දැන් එතුමා එයා ඉරබාරේ ඉන්නේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. දෙවෙනි සිද්ධිය අද මේ පෙරේදා වෙච්ච සිද්ධම් මේ මට පෙරේදා රාත්‍රී 7:09 ඉතර මට ඒ ප්‍රදේශයේ පොලිස් නිලධාරියා කතා කරලා මෙන්න මෙහෙම කෙනෙක් තියෙනවා ඒ ගැන විස්තර දැනගන්නවා. ඊට පස්සේ වහම් මං මහලේකාන්තුමට කතා කරලා බහාමේ අත්තරංගොඩ ඒ පරීක්ෂා කිරීමේ තමයි එයාට දැනගන්න ලැබුණේ මෙහෙම යත් හවුල් කියලා. දැන් ඒ ගැන පරීක්ෂා කරගෙන යනවා. වාර්තාවක් අදත් ලැබිලා තියෙනවා. ඉතින් එයා මෙත වෙන කිසි කෙනෙක් ඒකට හවුල් කියලා තවම මේ වාර්තාවෙන් ලැබිලා නැහැ. නමුත් අපි දිනපතා වේතුදාරිත් ඒ වගේ මහලේකාන්තුම ඇතුළු කාර්ය මණ්ඩලත් මමත් පුළුවන් තරම් අවධානයෙන් ඒ ගැන ඉන්නවා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒ ආරක්ෂාව වෙන ඒ වගේම සාතිකයක් වගේ කියලා දෙන්න බෑ මට. නමුත් මේක ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ වගේ ආරක්ෂක ප්‍රධාන සියලු දෙනාමත් මේ ව්‍යාපාර විශේෂයෙන් මේ තත්ත්ව ව්‍යාපාරයේ 95%ක් පමණ දැනටමත් පාලනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ එවැනි තත්ත්වයක් එයයින් ඇති වෙන්නේ නැහැ. නමුත් අනාගතයේ විවිධ කොටස් ඇති වෙන්න පුළුවන්. නමුත් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් මම පූර්ණ කාලීනව මගේ අවධානය යොමු කරන්න කියලා මම සඳහන් කරනවා. අද පක්ෂ නායකගේ දැක්වීම මම ගැන සඳහන් කරනවා. ගරු සභානායකතුමා,
ගරු කථානායකතුමනි, ඊයේ අපි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අර්ලිගා මන්දිරේ ප්‍රී කැබිනට් රැස්වීමක් තිබ්බා. ඒ ප්‍රී කැබිනට් රැස්වීමේදී ගරු අගමැතිතුමා ආරක්ෂක තත්ත්වය ගැන පැහැදිලි කෙරුවා. එතුමා අපිට කිව්වා මේ ප්‍රහාරයෙන් පස්සේ අවශ්‍ය පුද්ගලයන් 80ක් ඉන්නවා. ඒ 80න් 79ක් වෙන ගත්තට කොට අරන් ඉන්නේ. තව එක පුද්ගලයෙක් විතරයි හොයන්නේ. ඉතින් මේක පරීක්ෂණ කරගෙන යනකොට අපිට ඒ අවශ්‍ය පුද්ගලයන් සියල්ලම ප්‍රබාල කෝලව අත්තරක් ගොඩ ගන්න පුළුවන්.
හොඳයි හොඳයි. නැහැ නැහැ, ඔබතුමා අවස්ථාව දෙන්න මම දෙන්න. තුෂාර ලියනගේ මැතිතුමා ඔබතුමාට අවස්ථාව කියලා ඊට පස්සේ ගරු විමල් වීරවංශ මැතිතුමා.
මට ගරු කථානායකතුමනි, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ආරක්ෂාව සම්බන්ධයෙන් මතු කරනු ලැබූ කාරණයට සමගාමීව දැන් මේ පාස්කු ඉරිදා මේ සිද්ධිය සිද්ධ වෙලා මේනකොට මාසයක් ගත වෙනවා. එතකොට මේ සිද්ධියේ අලමුල, මේ සිද්ධියේ ආරම්භය, විකාශනයේ මේ සියලු දේවල් පිළිබඳව අධිකාර ජනාධිපතිතුමා කොමිසමක් පත් කළා. දැන් මාසයක් වෙලා. ඉතින් ඒ නිසා ඒ කොමිසමෙන් මොනවද හෙළිදරව් වුණේ, මොනවද සිද්ධ වුණේ, කාටද මේ චෝදනා තියෙන්නේ, කවුද වාක්‍යයෙන් පැහැර හැරලා තියෙන්නේ, මෙන්න මේ කාරණා පිළිබඳව මාසයක් ගත වෙලා තවම ඒ කොමිසමේ වාර්තාවන් ලැබිලා නැහැ. මම හිතන්නේ ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. කරුණාකරලා ඒ කොමිසමේ තියෙන තොරතුරු ටික ඉතාම ඉක්මනින් අධිකාර ජනාධිපතිතුමා මගෙන් අපිව දැනුවත් කරන්න කියන කිල්ලා සේ.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, ඒ සම්බන්ධයෙන් ගරු ජනාධිපති ලේකම්තුමා විසින් මට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ ලැබුණේ අතුරු වාර්තාවක්. නමුත් ඒ පූර්ණ වාර්තාව ලැබුණාම අපිට ඉදිරිපත් කරනවා කියලා මට ගිය සිකුරාදා ලැබුණා. මම ලැබිච්ච විදිහම ලැබිච්ච අවස්ථාවේදී මම ඉදිරිපත් කරනවා. ගරු විමල් වීරවංශ මහත්මයා,
ගරු කථානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලා සිටි අවස්ථාව නෙවෙයි මේ. මේ 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 සාකච්ඡාවට පොඩි දායක වීමක් විතරයි.
නෑ කවන්න දැන්. හා
මම ඒ කියපු කාරණේ ඊළඟට ඔබතුමා නැවත අවස්ථාවක් දෙන්න මම ඒක එන්න.
ආ හොඳයි හොඳයි.
මම කියන්නේ කථානායකතුමනි, දැන් මේ කියන තත්ත්වය හැටියට පාර්ලිමේන්තුව සම්පූර්ණ ආරක්ෂිතයි කියලා අපිට හිතන්න අමාරුයි. අපි ප්‍රාර්ථනා කරනවා පාර්ලිමේන්තුවට එහෙම ප්‍රහාරයක් එල්ල නොවේවා කියලා. යම් විදියකට එහෙම ප්‍රහාරයක් මොනහරි හේතුවක් මත එල්ල වෙනවා නම් ඒ ප්‍රහාරය අගමැතිතුමා සභාවේ ඉන්න වෙලාවක සිදු වේවා කියලා ප්‍රාර්ථනා
කරනවා. ගරුව දයසිරි ජයසේකර මහත්මයා,
ගරුව කතානායකතුමනි,
ඔබයා පොයින්ට් ඔෆ් ඕඩර් දැන් දෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදීව. මේ විදියට තමයි වැඩ කරන්න පාර්ලිමේන්තුවේ.
බොහොම ස්තුතියි. ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට මම ගරු
කරනවා.
ඔබතුමා නිකන් පොඩි චෝදනාවක් කරා මේ මම මඩ ගහනවා කියලා. මම කවදාවත් මඩ ගහලා
නැහැ.
ඔබතුමා දන්න මම බොහොම නිවැරදිව ඔබතුමාත් එක්ක වැඩ කරන්නේ එහෙමයි.
දැන් අහන්න පොයින්ට් එක
පොඩ්ඩක් කරුණාකරලා ඒක ඉල්ලාස් කරගන්න කියලා ඉස්සලාම ආදරෙන් ඉල්ලනවා ඔබතුමා. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට. ඊළඟට ජනාධිපති අපේක්ෂකයෝ වයි කියලා ප්‍රාර්ථනා
කරනවා. නෑ මේක මම ඉල්ලුම් කරලා නැහැ තාම. ආ ඉල්ලුම් කරලා නැහැ ඒගොල්ලෝ ඉදිරිපත් කරගෙන.
සර් ඒක නෙමෙයි ප්‍රශ්නේ. මම පරක්කුනේ සර්. මම එනකොට සර් ඇත්තටම ක්‍රමවේදයක් හදන්න. මොකද අපේ වාහනත් සාමාන්‍ය වාහනත් සියලුම වාහන පරීක්ෂා කරන්නේ එකම දොරටුවකින්. ඉතින් ඒ නිසා මම සෑහෙන වෙලාවක් ඔබතුමාට මට කෑ ගහන්න බෑනේ, මේ අනිත් කට්ටිය කරනවා වගේ කරන්න බෑ ඒක. ඒ නිසා මම පාඩුවේ සද්ද නැතුව හිටියා. විනාඩි 15ක් විතර සර් මේ කිව් එක තියෙනවා. ඒ නිසා කරුණාකරලා ඔබතුමා ඉල්ලම මේ අපිට විශේෂයක් කරන්න කියලා කියනවා නෙමෙයි මම මේ කියන්නේ. නැත්නම් ඒකට කියයි තව එකක්. ඒ නිසා කරුණාකරලා මොකද දැන් ප්‍රශ්නයක් අහන්න දිනවල සර් සමාජලාට අපි කඩම් බිඳන එනවා බොහොම අමාරුයි සමාජලාට එන්නේ. ඒ වෙලාවට කරුණා කරලා අපිට ක්‍රමවේදයක් හදලා තියන්න. එන එක කෙනෙකුට ඉක්මනින් එන්න. අපි පරීක්ෂා කරලාට කමක් නැහැ. ඒ නිසා ඒක මම ගෞරවයෙන් ඉල්ලනවා. මේකේ ඉඳන් තමයි පරක්කුනේ. ඒකයි මම
අද සාකච්ඡා කරන්න අපි
හොඳයි කරලා කරන්න සර්.
ඔව්. ගරු අමාත්‍යතුමා
කථානායකතුමනි, ඔබතුමා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමේදී ප්‍රකාශ කළා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මාර්ග පද්ධතියේ අනුකොන්ත්‍රාත්කරුවෙක් ඔහු දැන් අත්තරංගුවේ පසු වෙනවා කියලා.
අනුකොන්ත්‍රාත්කරුවේ සේවකයෙක්.
දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ පෞගිය කාලේ අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ පාරවල් සහ අනිකුත් ඒවා යම් යම් වල සංවර්ධනය කටයුතු කළා. දැන් මේ ගැන වුණත් දැන් මේ සිද්ධිය එක්ක අදාළ වෙනකොට මේ ගැනත් හොයලා බලන්න වෙයි. මොකද අපි දැක්කනේ මාස ගාණක් මේ පාර්ලිමේන්තුවේ පාරවල් හැදුවනේ ගරු කථානායකතුමනි. දවස් ගණන් පිට හැරුවා. ඒ කාලේ සැකයක් නැහැ අපිට. හැබැයි දැන් අපිට සැකයට භාජනය වෙනවා යම් විදියක. ඔය හාරපු තැන් වල බෝම්බ ටිකක් වල්ලලා තිබුණා. අවශ්‍ය වෙලාවට පත්තු කරලා දැම්මොත් එහෙම මුළු පාර්ලිමේන්තුවම දියවන්නාවට යට වෙයි.
ඒක ආර්ඩීඒ බාර දුන්නේ
කොන්ත්‍රාත්තු. ඒක තමයි. ඒ ආර්ඩීඒ එක තමයි ගරු කථානායකතුමනි. ආර්ඩීඒ එකේ දැන් බාර දීපු එකේ දැන් එක කොනක් හවු වෙලා තියෙනවානේ ගරු කථානායකතුමනි. ඒ කොනත් එක්ක අපි යමු ඉස්සරහට. මේක අපි සුළුෙන් අරගෙන යන්න බෑ.
නෑ නෑ.
ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් ගන්නවා, ඉල්ලීමක් කරනවා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද දැඩි කාලයක් මේක මේ ප්‍රසංස මේ කටයුතු කරා.
හැබැයි මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුව අරින්න ඉස්සර බෝම්බ ඩිස්පෝසල් යුනිට් එක මේ වටේ ඔක්කොම චෙක් කළා ඇවිල්ලා. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුව ඇරියේ. මම හොඳටම දන්නවා ඒක පෞද්ගලිකව දවස් දෙකක් තුනක් දාලා. මම ඒ අවවාද පිළිගන්න හොඳයි බලන්න.
ඔබතුමා කරේ විශ්වාසය තියෙනවා.
හොඳයි.
එහම මොකක් හරි වෙනවනම් අපි ඔක්කොම එකටම කමු.
හරි හරි. හොඳයි. ගරු මන්ත්‍රීතුමා
කථානායකතුමනි, මේ අද මේ මොහොතේ සාකච්ඡා කරපු කාරණාවට අමතරව ඔබතුමාගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. ඒ තමයි මේ වෙනකොට රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයාට විරුද්ධව බාල දීලා තියෙන විශ්වාසභංග යෝජනාව ඉතාම කඩිනමින්
ඒක අද පක්ෂ නායකයන් සාකච්ඡා කරනවා. අද
සභාව දෙන ලෙස ඉතාම ගෞරවයෙන්
ඉල්ලනවා. ඔව්. මේ විශ්වාසභංග යෝජනාව
දිනේ දිනේ 2018
ඒක ඇවිල්ලා හැදුවා ඊට පස්සේ. ඒ වෙලෙම හැදුවා.
ඒක ගන්න බෑ. 2018 සර්. නෑ නෑ නෑ. පොඩ්ඩක් හරි පොඩ්ඩක් ඉන්නකෝ. මන්ත්‍රීවරු සර් පොඩ්ඩක් සර් මන්ත්‍රීවරු 4 දෙනෙක් ගිහිල්ලා ඔබතුමාට විශ්වාසභංග යෝජනාව බාර දුන්නා. ඒකේ තියෙන 2018 ඉතින් 2018 කොහමද 2019 වෙච්චව සාකච්ඡා කරන්නේ?
ඒ සුළු මොහොතකින්ම ඇවිල්ලා. හොඳයි හොඳයි හොඳයි.
ඔබතුමා කැමති තීරණයක් ගන්න. මම ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මම කියනවා ඔබතුමාට ඒක පිළිගන්න බැහැ
කියලා. හොඳයි. දැන් හරි වාඩි නාරි. හොඳයි හොඳයි. දැන් අපි ප්‍රධාන කටයුතු. හරි අද වෙලාව ගිහිල්ලා අවසන්යි. ඉඳ ගන්න. හරි ගරු විනාස මහත්මයා. හරි
ගරු කථානායකතුමනි,
ප්‍රධාන වැඩවලට යන් අපි
ඔබතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ කිටි මොහොත ආරම්භ දීපු එක ගැන. ගරු විදේශ ඇමතිතුමා මේ අවස්ථාවේ මොහොතකට කලින් සභාව හිටියයි තුමා මේ අවස්ථාව වෙනකොට නැහැ. දැනගන්න අවශ්‍යයි ගරු කතානායකතුමනි, එතුමා ඇමරිකාවක් සජ්ජනපදී සංචාරයක් කරලා ඇවිල්ලා ඉන්නේ. ඒ මිලේනියම් චැලෙන්ජ්
කෝපරේෂන් කියන එක ගන්න හොඳයි ගරු මෙන්තුමා. එතුමා නැහැනේ මේතන පිළිතුරු දෙන්න.
ගරු කතානායකතුමනි, ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක මේ වන විට වාර්තා වෙලා තියෙනවා සෝෆා කියලා ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා කියලා. ඒ වගේම ACSA කියන ගිවිසුම. දැන් සෝෆා කියන කිවිසුමෙන් ඒ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා ඊට අනුබද්ධ කොන්ත්‍රාත්කරුවන් ලංකාවට ආවම තානාපති මුක්තිය ලැබෙනවා. ඒගොල්ලෝම පරීක්ෂා කර බලන්න බැරි වෙනවා. ඒ වගේම ඒ අය මේ රටේ වරදක් කරොත් මේ රටේ නීතියට අනුව කටයුතු කරන්න බෑ. ඒක ඇමරිකානු නීතියට යටත් වෙනවා. ඒක වෙන්නේ සෝෆා කිවිසුමෙන්. ඒ වගේම ACSA කියන කිවිසුම ඇමරිකානු හමුදාවන් වලට හදිසි තත්වයකදී බරායවල් ගුවන් තුඩුපළවල් සහ රට අභ්‍යන්තරයේ කඳවුරක් වුණා පිටුවන්න ඉඩකඩ හදලා දීලා තියෙනවා. දැන් මේවා ඉතා බරපතල ගිවිසුම්. ඒ අතර තමයි මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමත් අත්සන් කරන්න අමාත්‍ය මණ්ඩලයට දාලා තියෙන්නේ. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන් වෙන්නේ මේ රටේ ඉඩම් ඇමරිකාව ඇතුළු විදේශිකයන්ට අක්කර ලක්ෂ ගණනින් අත්පත් කරගන්න අවස්ථාව ලැබෙනවා. දැන් ගරු කතානායකතුමනි, මම ඉල්ලන්නේ මේවා මේ රටේ අනාගත පරපුරට බලපාන ගිවිසුම්. මේ එක ගිවිසුමක්වත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. අපි ඉතා ඕනකමින් ඉල්ලනවා මේ සෝෆා ගිවිසුම, ACSA ගිවිසුම සහ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම දැනට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙන ඒවා සියල්ල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ඉතා ඕනකමින් ඉල්ලනවා.
ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, මම එතුමාට මතක් කරන්න කැමැති ACSA ගිවිසුම ඉස්ලාම අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අක්සා ගිවිසුම 2007 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසි කෙනෙක්ගේ ගහන්න නැතුව අත්සන් කෙරුවා. දැන් නම්බර් 1 සෝෆා ගිවිසුම සාකච්ඡා කරනවා විතරයි. We are discussing it. තාම කිසිම දෙයක් අත්සන් කරලා නැහැ.
හොඳයි, එන හෙට විදේශ ඇමතිතුමන් පිළිතුරු දෙන්න. හරි, ඒක හෙට දේ පිළිතුරු දෙන්න. දැන් හරි අවස්ථාව දුන්නා නේ ගරු මන්ත්‍රීතුමා. නෑ නෑ, ඒක ගැන දැන් ඉතින් ඉවරයි.
දැන් මේක අහන්න ඕන ගරු කතානායකතුමනි, මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් අහන්න ඕන.
ආවේ දැන් ඇති දැන්. ඔව්, මොකද්ද
මේක අහන්න ඕන ගරු කතානායකතුමනි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන්? මේක
ස්ටේට්මන්ට් ටුමොරෝ. ඊල් මේක ස්ටේට්මන්ට්.
අයි 2007 අසහන් කරුවේ කියන්නේ
ගරු මන්ත්‍රීතුමා කියන්න.
ගරු කතානායක මම දැක්කා මේ වාසුදේව නානායක්කාර මහත්මයා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡා කිව්වා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා කියලා ඇමරිකන් පුරවැසිය දෙන්නෙක් තමයි ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ කියලා.
හරි, ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා අපි යන්නේ මොකද්ද?
ආදරෙන් ඉල්ලන්නේ.
ආදරෙන් ඉල්ලන්න එපා, ඉල්ලන්න.
මම කතානායකතුමනි කියන්නේ. ඔව්. ඉතින් කෑ ගන්න එපා, මේක කියන්න දෙන්න, කියන්න දෙන්න. ගරු කතානායකතුමනි, මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ අර LTTE එක සමග සටන් කරන කාලේ පිටු 10ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒක ඇත්ත. ඒකේ තියෙන්නේ ඇමරිකානු නාවික හමුදා නැව්වා ඔය තෙල් ගහන්න, ආහාර සපයන්න ඕන නම් ආහාර දෙන්න, ඒ වගේ කාරණා වලට තමයි ඒක සීමා වුනේ. නමුත් ඔබතුමාලගේ ආණ්ඩුව ඒක දැන් පිටු 80කට වඩා වැඩි ගිවිසුමක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒගි අර පිටු 10 ගිවිසුමේ නොතිබුණු දේවල් හදිසි තත්වයකදී හමුදාවට ඇමරිකානු හමුදාවට ලංකාවට එන්න පුළුවන් කමත් තමුන්වහන්සේලා සාකච්ඡා කරමින් ඉන්න ගිවිසුම වල තියෙනවා. අපි ඉල්ලනවා ඒක කෙටුපත් කරලා තියෙන ලේඛන ඉදිරිපත් කරන්න.
ගරු කතානායකතුමනි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ගිවිසුම අත්සන් කරේ 2007. එතකොට අවුරුදු 12ක් වෙනවා. එතකොට මේ ගිවිසුම යාවත් කාලීන කරන්න ඕන.
හොඳයි.
කාලෙන් කාලට වෙනස් වෙනවා.
හොඳයි.
ඒක යාවත් කාලීන කරන්න ඕන.
හොඳයි හොඳයි. ප්‍රධාන වැඩ කටයුතු ලෑපත්තේ විෂයාංග 1 කමෝපාය සංවර්ධන ව්‍යාප්ති පනතේ නියමය අනුමත කිරීමට. ගරු මලික් සමරවික්‍රම මැතිතුමා,
I move Honorable Speaker, under the Strategic Development Projects Act, the Board of Investment had identified a project by Waterfront Properties Limited, Private Limited, for a mixed development project at Glenny Street at an initial investment value of $650 million in Phase 1 and another $100 million in Phase 2. This project has now commenced and work has gone on, and I believe that about $340 million has been already invested in the project. Initially, they had given a period of 60 months from the date of the principal agreement, dated 11 July 2013, for this company to commence commercial operations. However, although the project has commenced construction activities and successfully completed the entire piling work and the basement work and approximately 50% of the concrete work, there have been some delays, mainly due to the piling work done, piling work due to the rock and soil condition on the site. The excavation work was delayed due to unexpected heavy rainfall in 2014 and 2015, and they have faced difficulties during basement excavation as the site had to be protected from seepage of Bear Lake into the site, and several pits were flooded for over 8 months. They have now requested for an extension of the commencement of operations from 60 months to 92 months. I had submitted a cabinet memo on 19 July 2018 requesting for this extension, and it has been approved on 31st of July. The gazette order was also made. It was published on 14th of August 2018, and this is a very reasonable request, and I move that this be approved. Honourable Speaker, as we are aware, the terrorist activities on 21st of April and the subsequent mob violence on 13th of May have adversely and will adversely affect the economy of our country, particularly the tourism sector. And I'm pleased to inform you that the Minister of Finance, the Minister of Tourism and our government is in the process of implementing a relief program for all those affected, particularly in the tourism sector, and it will be announced in the next few days. As far as the exports are concerned, I'm very pleased to inform you that we are still confident that we can achieve the targets that we have set for ourselves in 2019. This is mainly due to the various programs that we have undertaken, such as the National Export Strategy, the 2000 Exporters Program, the Enterprise Sri Lanka Program, and so on. But more so, we will achieve these targets due to the untiring efforts of our exporters and our entrepreneurs. And I wish to thank all of them for their great efforts. However, as far as the investments are concerned, we will definitely not be able to achieve the targets we have set. Both the local investors and the foreign investors have been thoroughly shaken up with what had taken place on 21st of April as well as the 13th of May, where there was mob violence. I'm happy to note and to be informed that our security forces, our intelligence forces, intelligence units, have got the situation under control as far as the terrorist acts are concerned, and we are made to believe that within the next month or two, this terrorist unit can be completely eliminated. However, it is up to us to ensure that this kind of mob violence is not repeated in the future. This certainly has a damaging effect. As far as the new projects are concerned, I'm happy to note, I mean to say, that some of the new approvals that we have granted, particularly in Hampanthota, for the refinery as well as the cement plant, they are continuing with the work, and the investors have told us that they will ensure that the project is implemented. At the same time, I'll be submitting a cabinet paper next week for setting up of a $1 billion steel manufacturing and export plant in Trincomalee, and I'm sure the cabinet of ministers will grant approval. And this type of activities will certainly give the confidence that we need to ensure that our investors are back. As politicians, I must say that we cannot evade responsibility for what has happened. We have to take the blame, whether in some form or the other, we are responsible for what had happened. Therefore, I would appeal to all members of this House, and as you all know, right now, the people of our country detest all politicians, irrespective of whether they are in government or in opposition. So what we do from now on will determine how we can rebuild the country. Let us get together and ensure that there is no more room for terrorism. Let us not leave room for mob violence. Let us not interfere with the judicial process or with the enforcement of law. The future of our country will depend on the actions that we all take together at this crucial juncture. So finally, I will appeal to all of you, let us get together and rebuild the confidence in our country so that our people can have a better future. Thank you.
ඔබතුමා කතා කරන කතා අවස්ථාව ඒ කියන්නේ දැන් අමාරුයි මේක ඔබතුමා නැහැwidetildeද නැත්නම් අද සාමාන්‍ය මම එලව් කරන්නේ ඔබතුමා කැමති නැත්නම් අද අද විවාදයක් විවාදයේ අවස්ථාව දෙන්න
පුළුවන් නේද depends on the question I can answer if I can
ගරු ලක්ෂ්මණ යාපාවෙන්
මේ පඩත මම ඉදිරිපත් කරේ 2014 ඔය ජූනි මාසේ මේක ඉදිරිපත් කරේ ඒ වෙලාවේ මේ සමාගමට මේක ජෝන් කිට් සමාගම මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ ඒකේ අවුරුදු 5ක් මාස 60ක කාල සීමාවක් දීලා තිබුණා තව මාස 36ක කාල සීමාවක් දීලා තිබුණා දෙවැනි අධිකරණය කියලා. එතකොට මේ දෙවැනි අධිකරණය හැටියට තියෙන 36ට අමතරවද මේ දෙන්නේ කිය.
අධිකරණයට මේ ඉල්ලලා තියෙනවා අවස්ථාවක් මෙහෙම.
තව දෙන්න. එතකොට දෙවැනි අධිකරණයටත් මේක දික් කිරීමක් කරන්න වෙනවා මගේ.
එහෙම කරන්න වෙනවා. මේ පරිවර්තන අවසන් පස්සෙන් පස්සේ.
දැන් බොවිතුනි ඊළඟට ගරු බන්දුල ගුණවර්ධන මහත්තුමා ඊට පස්සෙම ගත් නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා ඊට පස්සේ ගන්න. Just give me.
Honorable Dr. Bandula Gunam. Haru Mandiru Thuma.
Vinadiya gana me rate pavatina gabuthuma kiwwa sancharaka vyaparayata raje he vyaparikan wenuen යම් සහනයක් ලබා දීමක් ක්‍රියාත්මක කරනවා කියලා. ගරු ඇමතිතුමනි මේවට සංචාරක ව්‍යාපාරය විතරක් නෙවෙයි සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් වැටලා තියෙන්නේ. ඒතර ඒ නිසා ඉතා ඉක්මනින් ඒ ව්‍යාපාරිකයන්ට හැම කෙනෙම රාජ්‍ය බැංකු වලින් සහ නිකුත් තැන් වලින් ණය ලබාගෙන තියෙනවා. ඒ නිසා අඩු ගානේ මාස 6කවත් කාලයක් මේ සම්බන්ධයෙන් ඔබතුමා මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් මේ වගකීම ඉටු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද හේතුව ඒක මේ රටේ අනිත් සියලුම ව්‍යාපාරිකයෝ මේ ව්‍යාපාරික වැටුනොත් එහෙම ආපහු නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක විශේෂයෙන් ඔබතුමා ඉටු කරන්න. මොකද හේතුව අපිට ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා ඒක කරනවට වැඩිය මේ දවස්වල මේ ජනාධිපති අපේක්ෂකයෝ හොය හොය යනවා වගේ. අනේ
හොඳයි මන්ත්‍රීතුමා.
ඒක එහෙම එකක් නැහැ. මම මේ මෙතුමාට කියන්න කැමතියි මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට අපි අවුරුද්දක කාලයක් දෙනවා. අවුරුදු කල් දානවා අවුරුද්දක. ගෙවීමයි පොලියයි ඔක්කොම. අනිත් ඒ අහු වෙන ව්‍යාපාර මුදල් අමාත්‍යාංශ ලිඛිතව ඉදිරිපත් කරන්න වෙයි. ඒ ගැන තාම සාකච්ඡා කළ නැහැ. ඒ ගැන පැත්තෙන් මේ සලකලා බලනවා. ජනාධිපති අපේක්ෂක ගැන බය වෙන්න එපා. අපි හරි කාලට වෙලාවට චන්දේ අපේක්ෂක ඉදිරිපත් කරන්න.
හොන්ඩබල් ડોක්ටර් බන්දුල ගුණවර්ධන.
ගරු පුණාසන රුඩ මන්ත්‍රීතුමනි අපේ ආයෝජන ප්‍රවර්ධන ජාත්‍යන්තර වන්ද කටයුතු පිළිබඳ අපේ ගරු ඇමෙත්තුමා ඊටම විශාල මේ පාස්කුවේරිද ප්‍රහාරයෙන් බරපතල කම්පණයකට පත් වෙන්න සිද්ධ වෙලා තියෙන අමාත්‍යංශයක්. මොකද රටේ අපි කවුරුත් අපේ රට සංවර්ධනය සඳහා වෙන විදේශ ආයෝජන ලබා ගැනීම පිළිබඳ කිසිම විරුද්ධතාවයක් නැහැ. එතුමත් දැන් පැහැදිලි කරන පරිදි ගරු ලක්ෂ්මණ යාපා ඇමෙත්තුමා සඳහන් කළා මේ ආයෝජන මේ රටට ගෙන්නා ගැනීම සඳහා ඉදිරිපත් කරපු උපාය මාර්ගික සංවර්ධන පනත්වල ප්‍රතිලාභ තමයි එතුමන්ලා දැනට අත්විඳින්මින් තිබෙන්නේ. ඒ පනත් අනුව එන්න යුද්ධෙ නිම කිරීමෙන් පස්සේ රටට අලුතෙන් විශාල ආයෝජන ප්‍රමාණයක් ඇදීමේ ප්‍රවණතාවය ඇති වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජන ප්‍රමාණය 2014 වර්ෂයේ වෙන විට එතෙක් ලංකා ඉතිහාසයේ ලබාගත හැකිව තිබුණ වැඩිම විදේශ ආයෝජන ප්‍රමාණය මහින්ද රාජපක්ෂ යුගයේ ලබාගත්තා. ඊට පසු ඒ ප්‍රවණතාවයේ දිගටම මේ රජය යටතේ තරං එනකොට තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. රටක් වශයෙන් අද වන විට අපේ රටේ ආර්ථිකය ඇති වෙලා තියෙන තත්වයට මේ පාර්ලිමේන්තුවත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච වැදගත් කරුණුත් වෙනත් අංශී ඉදිරිපත් කර වැදගත් කරුණුත් නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ තත්ත්වය උදා වුණේ. මං එතුමාට සම්බන්ධ කරුණු දෙක තුනක් සඳහන් කරන්න කැමති වෙනවා. ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය කරන දෙපාර්තමේන්තුවක් තමයි වාණිජ දෙපාර්තමේන්තුව. වාණිජ දෙපාර්තමේන්තුව තමයි යම්කිසි ජාත්‍යන්තරයට භාණ්ඩයක් අපනයනය කරන විට ප්‍රභවස්ථාන සහතිකයේ මුල්තැන් සහතිකයේ නැත්නම් සර්ටිෆිකේට්ස් ඔෆ් ඔරිජින් කියන එක නිකුත් කරන්නේ. මුළු රට පුරාම විශාල ආන්දෝලනයක් ඇති වුණ අපේ රටේ ගම්බිරිස්, කරුණක, තඹ මෙවැනි භාණ්ඩ ප්‍රතිඅපනයනය කිරීම පිළිබඳ දීර්ඝ කාලයක පටන් ලංකාවේ විවිධ අක්‍රමිකතා, දූෂණ, වංචා සිද්ධ වෙනවා කියලා තිබුණා. එතකොට මේ තමුන්නාංශයේ යටතේ තියෙන්න ඕනේ මේ අමාත්‍යාංශය වාණිජ මේ කර්මාන්ත අමාත්‍යාංශයට පවරා දීමේ කිසිම සාධාරණ යුක්ති සහගත හේතුවක් තිබුණේ නැහැ. එම් පවරලා දීලා තිබිලා අපි කෙටි කාලයකට රජය ලබා ගත්තට පස්සේ මම විශේෂයෙන් ඉල්ලීමක් කරලා ඔබතුමාගේ අමාත්‍යාංශයේ බාරගත්ත ඇමතිවරයා වශයෙන් වැඩ තහනමට ලක් වෙන්න කලින් මේ වාණිජ මේ දෙපාර්තමේන්තුව පවරගත්තා. නැවත වතාවක් එය ඉෂාක් බදුද්දීන් ඇමතිතුමාට කර්මාන්ත අමාත්‍යාංශයට බාර දුන්නා. ඉතින් මේ වැනි රටේ චෝදනා තියෙනකොට දැන් ජනතාවගේ වෛරය හා කෝපය රජයට එරෙහි වෙන්නේ තමුන්නාසලට පෙන්නලා දීපු මේ කරුණු පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කරලා වැරදි ආකාරයට වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා ත්‍රස්තවාදීන්ට හා වෙනත් අයට අවස්ථාවන් නිර්මාණය වෙලා තිබෙනවා. දෙවනුව මෑත ඉතිහාසයේ තුලදී මේ විශාල වශයෙන් අපි කැමැති වුණත් අකමැති වුණත් රටේ ජනතාවගේ චෝදනා එල්ල වෙලා තියෙන අපේ ඉෂා කැමැත්තුමාගේ අමාත්‍යාංශයේ යටතට වෘත්තීය පුහුණුවා විශ්වවිද්‍යාල පවරලා දුන්නා. අපි ඇහුවා මොන රටේද කර්මාන්ත අමාත්‍යාංශයට විශ්වවිද්‍යාල පවරලා දෙන්නේ. කර්මාන්තම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙනවා. වෙන විවිධ අමාත්‍යාංශයේ යටතේ තියෙන්න පුළුවන්. නමුත් විශ්වවිද්‍යාලයක් කොහොමද මේ කර්මාන්ත අමාත්‍යාංශයේ යටතට මේ රාජකාරී ගොන්නට අතිරේකව තව පවරලා දෙන්නේ වැඩි වැඩියෙන්. වරප්‍රසාද වරදාන වැඩියෙන් ලැබලා දීලා අපි මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. කැලෑ කැපීම පිළිබඳ චෝදනාවන් තියෙන ගරු අමාත්‍යවරයෙක්ට හරිත විශ්වවිද්‍යාලය බාර දෙන්නේ කොහොමද? හරිත විශ්වවිද්‍යාලයත් බාර දෙනවා. ඉතින් මෙහෙම කළාම රට ඇතුලේ තමුන්නාසලාගේ රජයේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳ මේ රටේ විවිධ වරදාන වරප්‍රසාද රජය විසින් ලබා දීමත් ඇතැම් දේ නොසලකා හැරීමත් නිසා තමුන්නාසලා විසින් කැඳගත් ඛේදවාචකයක් ලෙස තමයි මේ ප්‍රහාරය අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මම තුන්වෙනි කරුණ ලෙස කියන්නේ ගරු සභාපතිතුමනි, මාළුවන්ට වතුර අවශ්‍ය වගේම ඕනෑම ත්‍රස්තවාදයකට අන්තවාදයකට අත්‍යවශ්‍ය වෙන සාධකයේ තමයි මුදල්. දේශීය විදේශීය වශයෙන් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් ආයෝජනය කලේ නැත්නම් යෙදෙව්වේ නැත්නම් කිසිම අන්තවාදයක් කිසිම ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන්න බෑ. දේශන පවත්වනවා නම් අන්තවාදයට පොතපත මුද්‍රණය කරන්න, දේශන ශාලා ලබා ගන්න, දේශන පුහුණු වීමේ කඳවුරු පවත්වන්න, වෙඩි බෙහෙත් ලබා ගන්න, අවි ආයුධ රැස් කරන්න ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා ලෝකේ පුරාම ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා තියෙන නීතියක් තියෙනවා. ජාත්‍යන්තරව මුදල් මේට එන එක වැළැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ යුගයේදී පනත සම්මත කළ මේ ගරු සභාවේ 2006 අංක 6 දරන මූල්‍ය ගණදෙනු වාර්තා කිරීමේ පනත කියලා. මේ මූල්‍ය ගණදෙනු වාර්තා කිරීමේ පනත යටතේ මුදල් විසුද්ධිකරණයේ වැළැක්වීම සඳහා ත්‍රස්තවාදීන්ට මුදල් ලබා දීම වැළැක්වීම සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරලා තිබුණා. ඒ සඳහා මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලංකා මහා බැංකුවේ වෙනම අංශයක් දෙපාර්තමේන්තුවක් පිහිටුවා මූල්‍ය බුද්ධි ඒකකය කියලා. ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන් යුනිට් කියලා. මේ යටතේ සමුන්ඩාන්සලගේ රජය ආපු වෙලේ ඉඳන් කරපු එකම දේ වෛර චේතනාවෙන් ත්‍රස්තවාදීන්ට මුදල් දෙන එක හොයනවා වෙනුවට රාජපක්ෂ පවුලට මහින්ද රාජපක්ෂට ඒ ආණ්ඩුව හිටපු අයගේ මුදල් වෙන රටවල තියෙනවා කියලා බිලියන බිලියන ගණන් ඒවා සෙවීම සඳහා තමයි මුළු කාලයම යෙදෙව්වේ. මේ මූල්‍ය බුද්ධියංශයේ තියෙන්නේ මුදල් විසුද්ධිකරණය වළක්වන්නේ. හා රට ඇතුළට ත්‍රස්තවාදීන්ට එන මුදල් තියෙනවා නම් ඒව හොයාගන්න. නමුත් ඒ මුළු කාලයම තමුන්නාසලගේ රජයේ වෛර චේතනාවෙන් ත්‍රස්තවාදී තුරන් කරපු නායකයා ත්‍රස්තවාදී නැති කරලිවිලා මේ රටේ යකඩ ගැටෙන අමීරි සද්දේ උන්නේ අමීරි සුවඳ දුක වේදනාව මර ලතෝණිය තිබුණ රටක සියලු මිනිසුන්ට අබේදානේ ලබා දීමේ කාර්ය කරපු මහින්ද රාජපක්ෂ තමයි ත්‍රස්තවාදී ලෙස සැලකුවේ. ඒක නිසා ඔහුගේ මුදල් හොයන්න තමයි යව්වේ. අවසාන ප්‍රතිඵලය වුණේ කුමක්ද? මෙහෙම යනකොට මේ සඳහා ජාත්‍යන්තරව තියෙන සංවිධානයක් මූල්‍ය බුද්ධ්‍යාංශය 155ක් එකතු කළා එග්මොන්ට් කියන සංවිධානය. ජාත්‍යන්තර වශයෙන් මේ තොරතුරු හුවමාරු කරගන්න ත්‍රස්තවාදීන්ට මුදල් දෙන ආකාරයේ වළක්වන්න. එහි භාණ්ඩාගාරයේ ඇමරිකා එක්සත් ජනපදයේ නේවාසික නියෝජිතයෙකුත් ඉන්නවා මේ කාර්යය කරන්න. එහෙම තිබෙද්දි තමුන්නාසලගේ රජයේ යටතේ සිද්ධ වෙච්ච දේ තමයි 2016 වර්ෂයේදී සමූල ඝාතන අවිව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්බාධක සමූල ඝාතන මිනිස් ඝාතන සමූල ඝාතන සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්පාදක ඇතුළු කරුණු හතරක් පිළිබඳ ලංකාව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළා කියලා ලංකාව පිළිබඳ විමර්ශනයක් කරන්න තීරණය කළා ජාත්‍යන්තරව. මේ අපිට මිනිස්සු සමූල වශයෙන් ඝාතනය කිරීම සඳහා විවිධ ආකාරයට මුදල් සැපයන ආකාරය පිළිබඳ කටයුතු කිරීම ආණ්ඩුවක් ලෙස නොකරන නිසා ඒ පිළිබඳ 2016 දී විමර්ශනයක් කරන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලය වුණේ 2017 ඔක්තෝබර් මාසේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී පැවති වාර්ෂික සමුළුවේදී ලංකාව ත්‍රස්තවාදීන්ට මුදල් ලැබීම වළක්වන්නට ප්‍රමාණවත් ලෙස කටයුතු නොකිරීම නිසා ග්‍රේ ලිස්ට් නැත්නම් ඒකට කියනවා අළු ලයිස්තුව කියලා සිංහලෙන් අළු ලයිස්තුවට ඇතුළු කරලා තියෙනවා. අපි මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ රජයක් ලෙස නොසලකා හැරීමේ ප්‍රතිඵලය ලෙස ජාත්‍යන්තරයෙන් අපිට දඬුවම් දීලා තියෙනවා. අපි ඒක තේරුම් ගමු. 2016 දී ලංකාව ත්‍රස්තවාදීන්ට මුදල් එන එක වළක්වන්න ඒ සඳහා අවශ්‍ය මුදල් විසුද්ධිකරණය වළක්වන්න නිසි ක්‍රියාමාර්ග නොගිනීම නිසා ආජන්ටිනාවේදී රැස්වෙච්ච ලෝක වාර්ෂික සමුළුව ලංකාව අළු ලයිස්තුවට දැම්මා. එතකොට ඒ දාලා කිව්වා නැවතත් මේ රට ආරක්ෂා කරන්න මුදල් විසුද්ධිකරණය වළක්වන්න ත්‍රස්තවාදීන්ට උදව් වෙන එක වළක්වන්න වැඩසටහනක් දුන්නා ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 52ක් අපේ පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා. 2018 අංක 6 දරන පනත 2018 අංක 24 දරන පනත. මේ 52 සම්මත කරලා ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වාර්තාව 3ක් අන්තර්ජාතික මේ ඒ සංවිධානයට යවලා තියෙනවා. අද වෙනකන් අපිව අලු ලයිස්තුවෙන් ඉවත් කළා නැහැ. මේ ප්‍රහාරයෙන් පස්සේ තවදුරටත් ජාත්‍යන්තරයට ඔප්පු කළා තියෙනවා. අන්තර්ජාතික වශයෙන් ත්‍රස්තවාදයට උදව් දෙන මුදල් ලැබීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්න අසමත් වෙච්ච රජයක් කියලා. දැන් මේ රජයක වගකීම් පැහැර හැරීමක් නේ මේ තියෙන්නේ. දැන් රජයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් ලෝක ත්‍රස්තවාදයේ ගෝලීය ත්‍රස්තවාදයේ ගෝලීය ත්‍රස්තවාදයේ කියනවා ඕනෙම ත්‍රස්තවාදයකට අත්‍යවශ්‍ය දේ තමයි මුදල්. අපි ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් මුදල් එන එක වළක්වන්න ඕනේ. ඒ වළක්වන්න අවශ්‍ය ලෝකයේ විධිවිධාන තියෙනවා. තාක්ෂණික ක්‍රමවේද තියෙනවා. ඒ සඳහා අවශ්‍ය බලධාරී ආයතන තියෙනවා. වෛර චේතනාවෙන් මේ ditta ධම්ම වේදනීය කර්මයේ තමුන්නාසලට පරිසම් දුන්නේ වෛර චේතනාව තුල වැඩ කරන්න ගිහිල්ලා ඒ වෛරයේ විසින්ම නැවත වතාවක් මේ ඛේදවාචකයට අවුරුදු 10කට පස්සේ අපිට මුණ දෙන්න සිද්ධ වුණා.
කරු මන්ත්‍රීතුමා විනාඩි 2ක් තියෙනවා.
හොඳයි. එයිදී තමුන්නාසලට බේරෙන්න බැරි අද විවිධ සිද්ධීන් කියලා මේ යටපත් කිරීම සඳහා විවිධ මාර්තුකා අරගෙන ඒව මත ගමන් කරන්න තමුන්නාන්සේලා කොතරම් උත්සාහ කළත් ඊටාම පැහැදිලි ලෙස අපේ රටේ මේ ස්ථානවලට කතෝලික දේවස්ථානවලට සංචාරක හෝටල්වලට වෙනත් ස්ථානවලට IS ත්‍රස්තවාදී සංවිධානයේ අන්තවාදීන් විසින් මේ ප්‍රහාර මේ දිනවකවානුවලදී එල්ල කරන බව එල්ල කිරීම සඳහා පුහුණුව ලබලා තියෙන අය ඒ සඳහා සූදානම් වෙන අය ඒ අයගේ හඳුනුම් අංක යනාදියක් දැනුම් දීමට පස්සේ මේ සිය ගණන මේ කියන සංඛ්‍යා සමග අපි එකඟ වෙන්නේ මීට වඩා මරණ සංඛ්‍යා වැඩි කියන එක තමයි අද ජාත්‍යන්තරයේ වාර්තා වෙන්නේ සහ ඇසින් දුටු ජීවත් වෙන අයගේ සාක්ෂිවල තියෙන මීට වඩා විශාල මරණ සංඛ්‍යාවක් අපේ රටේ සිද්ධ වුණා කියලා. ඒ සඳහා සම්පූර්ණ මේ මිනී මැරීම් පිළිබඳ වගකීම මෙන් රජයට බැහැර වෙන්න බෑ. මොකද හොඳටම වළක්වා ගත හැකිව තියෙන මහා ජාතික ව්‍යසනයක්, මහා ජාතික අපරාධයක් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්තනම් ශීලාචාර මේ යම් කිසි ආණ්ඩුවක් ලෝකෙ තිබුණා නම් මේ තරම් මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් වෙලා තමුන්ට වළක්වා ගන්න බැරි වුණා කියලා ඒ ආණ්ඩුව සදාචාරාත්මකව ඉල්ලාස්වීම තමයි ලෝකෙ අනිත් හැම රටකම සිද්ධ වෙලා තියෙන්නේ. දුම්රිය අනතුරක් වළක්වා ගන්න දුම්රිය බාර ඇමතිවරයාට බෑ. නමුත් ලෝකෙ රටවල් වල දුම්රිය අනතුරකින් මනුෂ්‍ය ඝාතනය වෙච්චාම දුම්රිය ප්‍රවාහන බාර අමාත්‍යවරු ඉල්ලලාස් වෙලා තියෙනවා. මේට රාජ්‍යම වග කියන්න ඕනේ. මොකද ඕනෑම රාජ්‍යයක මූලික වගකීම තමයි ජාතික ආරක්ෂාව. මූලික වගකීම ඉෂ්ට කරන්න බැරි නම් තොරතුරු දීලා ආවල් දවසේ ආවල් වෙලාවට ආවල් මිනිස්සු මේ විදිය ප්‍රහාරයක් එල්ල කරයි කියන එක පිළිබඳ හොඳටම තොරතුරු
ලිඛිතව
එවැනි දෙයක් වළක්වා ගන්න බැරි වීම පිළිබඳ රජය මුළු මහත් ජාතියෙන් පමණක් නෙමේ ලෝක ප්‍රජාවගෙනු සමාවගෙන අලුත්ම ආණ්ඩු වෙනසකින් මිසක් මේ බිඳුන විශ්වාසය යළි තහවුරු කරන්න බෑ. තමුන්නාන්සේ කොතරම් උත්සාහ දරුවත් අන්තර්ජාතික වශයෙන් ආයෝජකයෝ ගෙන්නන්න මේ ආයෝජන පිළිබඳව තමයි මේ ප්‍රහාරය පෝට් සිටි ඉස්සරහටම ඇවිල්ලා සැංගිල්ල හෝටලයට එල්ල කිරීම තුළින් ලංකාව ලෝකයේ සියලුම ආයෝජකයන්ට අනතුරු හංගවන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම වෙනස් කර ගැනීම අත්‍යවශ්‍යයෙන් කළ යුතු වෙනවා. ජාතික ආරක්ෂාව 100%ක් තහවුරු කිරීම සඳහා ඉතාම දූරදර්ශී ලෙස දේශපාලන න්‍යාය පත්‍ර වලින් බැහැරව ජාතියකට තියලා කටයුතු කරන්නට කියන ඉල්ලීම කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම සුදී ගරු නිරෝෂන් පෙරේරා. You have 7 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අද දින ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පන්සලේ යටතේ විවාදයට සහභාගි වීමට ඉඩ දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයට ඉතාම වැදගත් වන විදේශ ආයෝජන ඇතුළු අනිකුත් ආයෝජන පිළිබඳව වගකීම දරන අමාත්‍යංශය යටතේ අද දින මාසයක් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මාසයක් ගත වෙලා අද විවාදයට අපි සහභාගි වෙනවා. මේ මාසය තුළ අපේ රටේ ආර්ථිකයට, ඒ වගේ අපේ රටේ ජනතාවගේ ජීවිතවලට එල්ල වුණු බලපෑම ඉතාම ප්‍රබල ලෙස අපි මං හිතන්නේ සියලු දෙනාටම ඒක දැනලා තියෙනවා. අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පක්ෂභේදයකින් තොරව අපි සියලු දෙනාම එක්කහු වෙලා අපි වැඩ කටයුතු කරන්න ඕනේ. මොකද එක පණිවිඩයක් අපිට ත්‍රස්තවාදීන් මේ ප්‍රහාරය හරහා දුන්නා නම් ඒ දුන්නේ මේ ප්‍රහාරයෙන් මිය ගියේ සියලුම ජාතීන්ට, සියලුම ආගම්වලට අයිති ජනතාව තමයි මේ ප්‍රහාර වලින් මිය ගියේ. මේ බෝම්බ විවිධ ජාතීන් කියලා බේරුවේ නැහැ. මේ බෝම්බ විවිධ ආගම් කියලා බේරුවේ නැහැ. බෝම්බ පිපුරුණා නම් ඒ අසල තියෙන සියලු දෙනාම නැති වෙලා ගියා. ඉතින් ඒ හින්දා අපි ඒ ජීවිත අහිමි වුණු, ඒ වගේම තුවාල වුණු, ඒ වගේම මේකෙන් දහස් ගණනක් තමන්ගේ ඥාතීන්, තමන්ගේ හිතමිතුරන්, සමාජයේ පුද්ගලයන් නැතිවිලා ගිහිල්ලා ඒ කම්පණයට පත් වුණ එක අපි ඒ සාධාරණයක් කරන්න නම් අපි රටේ ජාතික ආරක්ෂාව මුළුමනින්ම අපි තහවුරු කරන්න ඕනේ. මේ වෙනකොට රජය විසින් යම් යම් පියවර අරන් තියනවා ඒ ආරක්ෂාව තහවුරු කරන්නට. විශේෂයෙන්ම හදිසි නීතිය දැන් වෙනකොට රටේ ක්‍රියාත්මක වෙනවා. ඒවගේම හමුදාවට බලය දීලා තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණ කරලා ඒවගේම ආරක්ෂාව තහවුරු කරන්නට. නමුත් අපි දකිනවා යම් යම් බලවේග මේ සිද්ධීන් අල්ලාගෙන මේ රට අස්ථාවරයි කියලා ලෝකයාටම පණිවිඩයක් යවන්න හදනවා. අපි දැක්ක පහුගිය 13 වෙනිදා මේ රටේ මේ ප්‍රහාරය මුල් කරගෙන සාමාන්‍ය ජනතාවට කල්ලි ගැහිලා සංවිධාත්මකව ප්‍රහාරයක් එල්ල කරා. අහිංසක මුස්ලිම් ජනතාව මේ ප්‍රහාරයට ගොදුරු වුණා. විශේෂයෙන්ම ඒ මුස්ලිම් පල්ලි ඒ වගේම සාමාන්‍ය ජනතාව ඒ ප්‍රහාරයට ගොදුරු වීම තුලින් අපිට පාස්කු ඉරිදා එල්ල වුණු ප්‍රහාරය වගේම බරපතල ලෙස ලෝකේ පුරාම අපේ රට ගැන අපිට රටේ ආරක්ෂාව තවරු නැහැ කියන පණිවිඩය මං හිතන්නේ ලෝකේ පුරාම ගියා. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී ඉතාම ඕනෑකමෙන් ඉල්ලනවා අපි දකිනවා මේ සභාවේ වුණත් විවිධ මන්ත්‍රීවරු කතා කරනකොට කොහොමද අන්තිමට ඇවිල්ලා ඉතුරු වෙන්නේ කොහොමද බලය ලබා ගන්න කියලා. අන්තිමට ඇවිල්ලා කියන්නෙම ආණ්ඩුවට අස් වෙන්න එතකොට අපිට බලය දෙන්න එතකොට මේක ඔක්කොම අපිට විසඳන්න පුළුවන් කියලා. නමුත් අපි ඊට වඩා මේ රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. මේ රටේ ජනතාව ඒක බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා තමයි මේ වෙනකොට මේ රට පුරාම කතිකාවක් ඇති වෙලා තියෙනවා මේ 225ම ගෙදර යවන්න ඕනේ කියලා. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවට කමන්න නැහැ කියලා මේ රටේ කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේ වෛරයට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒක හොඳට හිතට අරගෙන අපි මේ රටේ ජනතාවට අපේ ඒ ජනතාවගේ ඡන්දෙන් තමයි අපි මේ සිල් දනාම ඇවිල්ලා තියෙන්නේ. ඒ ජනතාවගේ ශක්තියෙන් තමයි අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. ඒ හින්දා මේ විවිධ අවස්ථාවලදී බලය ලබා ගැනීමේ ඒ අදහස අත්හැරලා අපේ ජනතාවට සාධාරණයක් වෙන විදියට අපි වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රහාරය හින්දා අපේ සංචාරක කර්මාන්තයට බරපතල ප්‍රශ්නයක් එල්ල වෙලා තියෙනවා. ඒකෙන් යැපෙන විශාල පවුල් සංඛ්‍යාවකට බලපත්න ප්‍රශ්නයක් ඉදිරියට එල්ල වෙනවා. ඒ වගේම අපේ රටට ආයෝජකයෝ ඒම සඳහා විවිධ රටවල් වලින් ඒ නිවේදන නිකුත් කළ තියෙනවා අපේ රටට එන්නපයි කියලා. එහින්ද අපි ඉතාම ඕනෑකමින් කියනවා අතිගරු ජනාධිපතිතුමාට, එතුමා යට තමයි ආරක්ෂක අමාත්‍යංශය තියෙන්නේ, එතුමාට වැඩපිළිලක් ක්‍රියාත්මක කරලා ජාතික ආරක්ෂාව තහවුරු කරලා අනිත් රටවල් වල විශ්වාසය දිනාගෙන ඒ සියලුම සංචාරකයන් ඒ වගේම ආයෝජකයන් නැවත අපේ රට පැමිණලා අපේ රටේ ඉන්න අහිංසක ජනතාව ඒ ජීවත් වුණු ඒ උපාය මාර්ග විශේෂයෙන්ම සංචාරක කර්මාන්ත ඒ වගේම ඉදිරියට අවශ්‍ය ඒ විදේශ ආයෝජන නැවතත් මේ රටේ පණගන්නන්නට අපි සියලු දෙනාම එකතු වෙලා
කරුවමදිතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී නැවතත් මේක ආගම්වාදී ජාතිවාදී ගැටුමකට අපි මේ රට තල්ලු කරන්න ඕනේ. නමුත් අපි මේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඒ ඉන්න පුද්ගලයෝ සැබෑ ලෙස හඳුනා ගන්නට හරි පරීක්ෂණ කරන්න ඕනේ. මේ වෙනකොට ඒක ත්‍රිවිධ හමුදා විසින් කරගෙන යනවා. නමුත් අපේ රටේ සැකයක් තියෙනවා මේ පරීක්ෂණ තවදුරටත් ශක්තිමත්ව ඉස්සරහට යන්න ඕනේ කියලා. මොන තරහතරකම හිටියත් ඒ පරීක්ෂණවලින් මේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඉන්න සියලුම පුද්ගලයන් හඳුනාගත්තොත් පමණයි අපිට මේ ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන්. ඒ වගේම මේ ත්‍රස්ත ප්‍රහාරයට ආපු මරාගෙන මැරෙන කණ්ඩායම් විතරක් නෙමෙයි මේ ත්‍රස්ත ප්‍රහාරය පිටිපස මුදල් දුන්නු ඒ වගේම අනිකුත් අන්තවාදී ලෙස ඒ පුද්ගලයන්ව ඒ අංශයට තල්ලු කරපු ඒ වගේම විදේශ සම්බන්ධතා පවත්වාගෙන යෑම සඳහා ඒ අනුබල දුන්නු ඒ සියලු දෙනාම හඳුනාගෙන අපි මේක සැබෑ පරාජයක් මේ ත්‍රස්තවාදී කරන්න ඕනේ. නැත්නම් අපි පාස්කු ඉරිදා ඒ මියගිය ඒ වගේම තුවාලුන ඒ වගේම මේ රටේ ඒ සාමාන්‍ය ජනතාවට අපි සාධාරණයක් ඉටු කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ ත්‍රස්තවාදය අපි අනිවාර්යයෙන්ම පරාජය කර යුතුයි. ඒ පරාජය කිරීම යම් කාලවලදී මේ රටේ බලය ලබා ගන්නට ඔය උත්සාහ කරන මන්ත්‍රීවරු නැත්තම් බලවේගවලට එහා ගිය බලවේගයක් තුලින් අපේ රට ආරක්ෂා කරලා ඒක ඉස්සරහට ගෙන යන්නට මේ අවස්ථාවේදී වැඩපෙළක් අපි ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අවස්ථාවේදී අපි මේ කර්මාන්තවල සංචාර කර්මාන්ත ඒ වගේම විදේශ ආයෝජන කර්මාන්ත හරහා අන්තර්ජාලය හරහා විශාල සම්බන්ධතා තියෙනවා. අපි දැකලා තියෙනවා පංගුවක් වෙලාවට විටින් විට රටේ ප්‍රශ්න එනකොට Facebook සහ අනිකුත් ඒ මාධ්‍ය ජාලා එකපාරම වහනවා. ඉතින් ඒ හින්දා ඒ තුලින් අපිට විශේෂයෙන්ම BPO කර්මාන්තය වැනි ඒ කර්මාන්තවලට ප්‍රබල බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි අධිකරණ ජනාධිපතිතුමාට කියනවා TRC එක තියන්නේ තුමාතේ. ඒ හින්දා වැඩපිළිලක් අපි අන්තවාදය
කාලය අවසන්
අපි අයින් කරන්න වැඩපිළිලක් හදන්න. එතකොට ඔබතුමාට විටින් විට මේක වහන්න වෙන්නේ. ඒ වහන්න වීම තුලින් අපේ රට ගැන විශාල ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව වැඩපිළිලක් යොදන්න කියමින් මම මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔන්රබල් ලක්ෂ්මන් ජාපා අපේ වර්තන විනාඩි 9
මුලස්සාරුඩ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අද අභ්‍යන්තර වෙළඳ කටයුතු පයමාර්ග සංගාධන ඇමැතිතුමා මේ ඉදිරිපත් කරලා තියෙන ගැසට් පත්‍රය මම හිතන්නේ ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. ඒ දිය යුතු දෙයක්. මොකද මේ වෝටර් ෆ්‍රන්ට් ජෝන් කිල්ස් සමාගම විසින් දේශීය සමාගමක් ආයෝජනය කරපු එකක්. මේ සඳහා මම 2014 ජනවාරි මාසේ 14 වෙනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරා. මේ ආයෝජනය පිළිබඳ සියලුම විස්තර මේක ඩොලර් මිලියන 300ක ආයෝජනයක් මුලදී දැන් ඒක ඩොලර් මිලියන 340ක වගේ ආයෝජනයක් බවට පත් වෙලා තියෙනවා. ඒක කොහේ වුණත් මේ ආයෝජනය ඉතාමත්ම වැදගත් ආයෝජනයක් මේ රටට. අපේ බලාපොරොත්තුවක් තිබුණා DR විජේවර්ධන මහවත ඒ වගේම අවට විශාල ආයෝජන කලාපයක් බවට පත් කරන්න. මේ ක්‍රමෝපාය සංවර්ධන පනත 2008 මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. ඒ ප්‍රධාන හේතුව යුද්ධයේ අවසාන කාලෙදී අපේ බලාපොරොත්තුවක් තිබුණා යුද්ධය අවසන් වුණාම මේ රටට ආයෝජකයෝ ගෙන්වා ගැනීම අපි ඉක්මනින් කළ යුතුය කියලා. සමහර විට මේ ක්‍රමෝපාය සංවර්ධන පනතට විවේචන තිබුණා. හැබැයි මේකේ අභ්‍යන්තරය දන්නේ නැති ගොඩාක් දෙනෙක් මේ විවේචන කරා. නමුත් ගරු සභාපතිතුමනි, ඉස්සර බදු සමාව දෙන්නේ ඇමතිවරයා. ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා තමයි බදු සමාව දෙන්නේ. බදු කාල සීමාවල් තීන්දුව කරන්නේ. ඒ ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයාට තිබිච්ච බලතල මේ පාර්ලිමේන්තුවට දීපු පළවෙනි අවස්ථාව තමයි ක්‍රමෝපාය සංවර්ධන පනත. එක වෙලාවක ක්‍රම උපාදන සංවර්ධන පනතෙන් අපි අඳුරගන්න ඕන ඉස්සෙල්ලම ආයෝජනය මොකක්ද කියලා. ඒ ආයෝජනය අඳුරගත්තට පස්සේ ඒ ආයෝජනය පිළිබඳ අපි ගැසට් පත්‍රයක් නිකුත් කරන්න ඕන. ගැසට් පත්‍රයක් නිකුත් කරාට පස්සේ ඒ පිළිබඳ නැවත වරක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕන. ආයෝජනය අඳුරගත්තම ඒ ආයෝජනයේ ස්වභාවය පිළිබඳ ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණාට පස්සේ දෙන බදු සහන පිළිබඳ අපි ගැසට් පත්‍රයකින් දැනුවත් කරනවා. මාස 3ක් ඇතුළත මේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන්න ඕන. මේක තමයි ඉතිහාසයේ පහුගිය කාල පරිච්ඡේදවල ඇමතිවරයාට දීපු බලතල. සහ මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සභාවට මේ කාරණය පිළිබඳ දැනුවත් වීමක් කරන පළවෙනි අවස්ථාව. ඒ නිසා මේ පනත පිළිබඳ මම කනගාටු වෙනවා. මලික් සමරිත්න ඇමතිවරයාට මතක ඇති මේක අස්කර ගන්න ඕනේ කියලා සමහර අය මේ පාර්ලිමේන්තුවේදී කිව්වා 2015 බලයට ආවා. මේක ඉවත් කර ගන්න ඕනේ කියලා. අද ඔබතුමාට තේරෙනවා ඇති මේ ආයෝජනය අපි විතරක් නෙවෙයි ආයෝජනයට රටවල් තියෙන්නේ. මැලේසියාවට ගියත් වියට්නාමයට ගියත් ලෝකයේ ආයෝජනය සඳහා පහසුකම් දෙනවා. මගේ පුද්ගලික මතය නම් මීටත් වඩා පහසුකම් දිය යුතුයි කියලා. එහෙම නැත්නම් ආයෝජන ගේන්න බෑ. අද අපි අර අත්හැරපු ආයෝජනය ලෝකයේ විවිධ රටවල් වල බාර අරගෙන තියෙනවා. හැබැයි අද ඊට වඩා මේ ආයෝජන ක්‍රමෝපාය සංවර්ධන පනත ගෙනාවට පස්සේ තමයි පෝට් සිටි ව්‍යාපාරය අපිට පෝට් සිටි ආයෝජනය අපිට ආවේ. ශැංගිලා එක අපිට ආවේ. ඒ වගේම ICT එක අපිට ආවේ. මේ රටේ විශාල ආයෝජන ප්‍රමාණයක් අපිට ආවා මේ පනත හරහා. නමුත් අද අපිට තමුනාසල මුලදි ගත්ත යම් යම් තීන්දු නිසා ෆෝල්ස් සිටි එක ප්‍රමාද වුණා. ආයෝජකයන්ගේ විශ්වාසය බිඳුණා. මේ කාරණා නිසා ආයෝජනය ප්‍රමාද වුණා. අද මේ රටේ ආර්ථික සංවර්ධන වේගය 8% ප්‍රමාණයට ගන්න නම් US ඩොලර්ස් බිලියන 5ක ආයෝජනයක් රට තියෙන්න ඕන. හැබැයි අද අපි බරපතල තැනක තියෙන්නේ. ඒක පක්ෂ විපක්ෂ කාටත් කල්පනා කළ යුතු වකවානුවක්. අපි මේ විදියට ගියොත් දැන් 3% ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්දේ අන්තිම වෙනකොට 1% දක්වා පහළට යනවා. එතකොට අපි අසමත් රාජ්‍යයක් බවට පත් වෙන්න පුළුවන් මේ தත්ත්වය යටතේ මේ වෙනස්කම් ඉක්මනට කරේ නැත්තම්. මොකද හේතුව මේ කාල සීමාව ඇතුළත අද බැලුවොත් ඔබතුමාගේ අවධානයට මම යොමු කරනවා. මේ පාර්ලිමේන්තුවේදී මේ බෝම්බේ පිපුරුවාට පස්සේ බෝම්බ පිපුරුවාට පස්සේ සංචාරක ව්‍යාපාරයට සහන දෙන්න තීන්දුවක් ගත්තා. අදතා වෙනතුරු
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
බැංකුවට ගිහිල්ලා නැහැ ගරු ඇමතුමනි. සෙන්ට්‍රල් බැංක එකෙන් ලියුම. එතකොට කොහොමද මේගොල්ලෝ බැංකුවට යනෝ? සංචාරක ආයෝජන තියෙන කට්ටිය, සංචාරක ව්‍යාපාරය ඉදපු කට්ටිය බැංකුවෙන් කියනවා තාම අපිට ආවෙ නැහැ කියලා. ආපහු වෙන තැනකට යනවා ආවෙ නැහැ කියලා. ඒ නිසා කරුණා කර මේ තීන්දුව ගත්තම තීන්දුව ක්‍රියාත්මක කරන්න. සංචාරක ව්‍යාපාරයට විතරක් නෙවෙයි. අද ඉදිකිරීම් ව්‍යාපාරේ මේ පහුගිය පාස්කු ඉරිදා වෙච්ච සිද්ධියෙන් අදට මාසයයි. මේ මාසය ඇතුළත කඩන් වැටිච්ච අංශ රාශියක් තියෙනවා. ඉදිකිරීම් අංශය සම්පූර්ණයෙන් කඩන් වැටිලා. බොහෝ දුරට. දැන් ඔබතුමා දන්නවා ඇති අද MOD එක නැවතිලා. MOD එකේ කන්ස්ට්‍රක්ෂන් නැවතිලා. ඒකට හේතුව බඩු ගේනකොට දැන් පරීක්ෂා කරන්න වෙලා තියෙනවා ඉතාමත්ම සිවුම්ම. MOD යෝගයක තන. එතකොට ඒවා ඉදිකිරීම් කරන ශේෂ්ඨයට අදාළව ඉදිකිරීම් කරන අයගේ ගෙවීම් කටයුතු නතර වෙලා තියෙනවා. මේගොල්ලෝ බරපතල ප්‍රශ්න වෙනවා. අද ලංකාවේ තියෙන ප්‍රධාන සමාගම් පහක් කොටස් වලින් පොලෙන් වැටලා තියෙනවා. අද EPF එක ETF එකට වෙලා තියෙනවා ඒ කොටස් ගන්න. ඒවා ඒ තැනට යන්න වෙලා තියෙනවා. ඒ නිසා මේවා ගැන කඩිනමින් ආණ්ඩුව ක්‍රියා කරන්න ඕන. ව්‍යාපාරික ඔක්කොම ගෙනල්ලා බැංකුත් එක්ක කතා කරන්න ඕන. මේ වගේ අවස්ථාවක් ආවම බැංකුව අර සංචාරක කර්මාන්තයට දෙනවා කියපු සහන වගේම අනිකුත් අංශවලටත් දෙන්න ඕන. අපනයනංශයටත් දෙන්න ඕන. මේ සියලුම අංශවලට බැංකුත් එක්ක කතා කරන අවස්ථාවක් කරලා තියෙනවා. මොකද හේතුව ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එක විතරක් අරගෙන ඉන්ස්ටෝල්මන්ට් එක පරක්කු කරන්න ඕන. පරක්කුල ලබන අවුරුද්දට ඒගොල්ලන්ට දෙන්න ඕන. මෙහෙම නැත්නම් ආණ්ඩුව මේකට හරියට මැදිහත් වුනේ නැත්නම් බරපතල ප්‍රශ්න රාශියකට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමනි විශේෂයෙන්ම මේ කාලය ඇතුළත අපි දැඩි අවධානයක් යොමු කරන්න ඕන. කවුරු ආණ්ඩු ගත්තත් මේ ආර්ථිකයේ මේ තත්ත්වයට ගියොත් බරපතල ප්‍රශ්නකට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද මේ ආර්ථිකය ඉතාමත්ම පහත් තැනක අද තියෙන්නේ. අද සේවාංශය, ඉදිකිරීමාංශය, සංචාරකංශය, ව්‍යාපාරිකංශය මේ සියලු දේවල් වල බයක් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලයි කටයුතු කරගෙන යන ඉස්සරහට. මොකද මේ වෙනකොට ගෝල්ඩ් ෆේස් එකෙන් 125ක් ගිය සතිය එළියට දැම්මා. ඊළඟට ප්‍රධාන සංචාරක හොටල් වල ඉන්න කට්ටියගේ සෑහෙන ප්‍රමාණයක් එළියට යනවා. මේ ඔක්කොම එකතු වෙන්නේ රැකියා නැතිකොට 2011 දෙසැම්බර් මාසේ 31 න් පස්සේ පොදු උපාධිධාරීන්ට රැකියා දී ක්‍රමයක් තිබුණේ නැහැ. 2014 අවසානයේ ලංකාවේ සියලුම උපාධිධාරීන්ට රැස්සා දුන්නා. ඊට පස්සේ පළාත් සභාවක් කීයක් හරි දුන්නා නම් නැත්නම් ඇමතිවරයෙක් කීයක් හරි දුන්නා නම් එහෙම ඇරි පොදුවේ උපාධිධාරීන්ගේ රැකියා නැති උපාධිධාරීන් 1,00,000 ගාණක් අද මේ රටේ ඉන්නවා. මේ ඔක්කොම සමාජයට එක්කහුවෙන්නේ. එතකොට අනිකුත් ශේෂ්ඨ වලින් වැටනායි සමාජයට එක්කහුවෙන්නේ. ත්‍රිවිලර් එකේ ඉඳලා අනිත් සියලුම තැන්වල මේ ඉතාමත්ම කඩගාටුදායක සත්‍යයක් මේ කාලය ඇතුළත තියෙනවා. එතකොට හැමෝගෙම ආදායම් මාර්ග අඩු වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් යටතේ අපිට හිතන්න අමාරුයි. මේ විනිවිද ඉතාමත්ම ආකර්ෂණීය අවස්ථාන් ලබා නොදුන්නොත් ආයෝජකයන්ට ආයෝජකයෝ මේ රටේයි කියලා. මට අහුණා ඔබතුමා කියනවා හම්බන්තොට ඉදිකිරීම් කටයුතු කරනවා කියලා. එහෙම හොඳයි කරනවා නම්. මොකද මේ බයස් අරින්න ඕන. මේ රට මොකද බාලි වල මේක සිද්ධ වුණා, ප්‍රංශෙ සිද්ධ වුණා, නිව්සීලන්ඩ් වල සිද්ධ වුණා. හැබැයි සති දෙකෙන් තුනෙන් මාසෙන් දෙකෙන් ඒගොල්ලෝ මේක වෙනස් කරගත්තා. අපි මේක වෙනස් කරගත්තේ නැත්නම් අපි බරපතල අර්බුදයකට යනවා මේ රටේ. මොකද අපි මේ අවුරුද්ද ගෙවන්න තියෙන ණය වාරික, මේ අවුරුද්ද ගෙනල්ලා තියෙන පොලිය, මේ සියලු දේවල් වලට අපිට බරපතල ප්‍රශ්නයක් මේ කාල සීමාවත ඇති වෙනවා. ඒ නිසා ආර්ථිකය ඉතාමත් දුර්වල තැනක තියෙන රටේ ඒක අපි පිළිගන්න ඕන. ඒ දුර්වල තැන වෙනස් කරන්න නම් විදේශීය ආයෝජන මේරට අවශ්‍යයි. එහෙම නැතුව මේක කරන්න බෑ. ඒ විදේශීය ආයෝජනේ මොන ක්‍රමයකට හරි ගිහිල්ලා කරන්න ඕන.
කරෝ මන්ත්‍රීතුමා කාලය අවසන්.
මට විනාඩිය. යුද්ධය අවසන් වෙච්ච වෙලාවේ අපි අයිෆා එක පටන් ගන්නකොට මේ රටට එන්න එපා කිව්වා ඉන්දියන් නළු නිළියොන්ට. අපි ඉන්දියාවට ගියා. ස්ථාන පහක ගිහිල්ලා අපි සම්බන්ත්‍රණ තෙව්වා. බෝඩ් අල්ලන් හිටියා නළු නිළිය ඒ ගොල්ලයි ගෙවල් වලට ගහනවා කියලා. හැබැයි අපි එකට මූණ දුන්නා. WTO එකට ගියා. එතන කොළබෙදුවා. එන්න එපා කියලා. අපි එකට මූණ දුන්නා. මොකද මේ 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 தත්තේ ආණ්ඩුවක් හැටියට කල්පනා කරන්න මේක මේ මේකට මූණ දෙන්න විශාල යාන්ත්‍රණයක් අපි සකස් කරගත යුතුයි. එහෙම නැතුව බෑ. ඇමතිවරු එක එක්කන එක එක ඒවා කියලා මේ රට ගෙනියන්න බෑ. ඒක ඇමතිවරෙක් කියනවා ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. ඒක ඇමතිවරෙක් කියනවා
බොහොම සල්ලි
අධ්‍යාපනයේට ඉස්කෝලේ යන්නේ කියලා අනිත් ඇමතිවරයා කියනවා මම ඇමතිලන් ඒක කරන්නේ නැහැ කියලා. එහෙම වුණත් මේ විශ්වාසය නැහැ. ඒස ආණ්ඩුව එක මතයක ඉන්න ඕන. ආණ්ඩුවේ මතේ නැත්තම් මේ රට මේ තත්ත්වෙන් විරස්සරයක් නම් බොහොම ස්තුතියි. මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි.